ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං වික්ඛවේ වික්ඛු ගච්ඡන්තෝ ආගච්ඡාමි ති පජානාති තිතෝ ආටිතෝ මීති පජානාති නිසින්නෝ ආනිසින්නෝ මීති පජානාති සයානෝ ආසයානෝ මීති පජානාති යතා යතා වාපනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති ඉති
පින්වත්නි අපි මේ 15 දවසේ අවසාන වැඩසටහන වශයෙන් මේ මල් පූජාවෙන් අනුතුරුව ධර්මදේශනා වැඩපිළිවෙලක් අපේ මේ සිල් පිරිස යොදලා ඒ දවස් එක එක්කෙනා වෙත බාර දීලා බාර අරගෙන තියෙනවා. මම මුලින් සඳහන් කළ විදිහට අද දවසේ මේ සෙනවිරත්න පවුලේ අපේ විශාන් මහත්මයා, අමාලි නෝන සහ දියණිය කාගෙත් සහභාගීත්වයෙන් මේ කටයුත්ත දැන් සම්පූර්ණ කරමින් පවතිනවා. මේ පටන් ගන්නකොට සුසන්ත දයානි යුවළ මට කිව්ව සතිපට්ඨාන සූත්‍රයේ සාකච්ඡා කරමු කියලා, කතා කරමු කියලා. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ කියලා දීමයි පටන් ගත්තේ. දැන් අද තියෙන්නේ 3 දවස. ආයේකේ සමරියක් වශයෙන් කියනවා නම් සතිපට්ඨාන භාවනාවේ සතිපට්ඨාන සූත්‍රයේ කර්ම හතරක් කියනවා. කායානුපස්සනා, චිත්ත වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා. මේ ඔක්කොම මේ භාවනා ශරීරය කායානුපස්සනා කියන්නේ ශරීරයේ මුල් කරගෙන ශරීරයේ ව්‍යුහය සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය. ශරීරයේ ව්‍යුහය කියලා කිව්වේ ස්ට්‍රක්චර් එක කියන එක, ක්‍රියාකාරීත්වය කියලා කිව්වේ ෆන්ක්ෂන් එක. එතකොට ශරීරය පදනම් කරගෙන ශරීරයේ පිළිබඳව භාවනාව නැත්තම් දැකීම. ඊළඟට ශරීරයේ තියෙන වේදනාව කියලා කිව්වේ ෆීලිංග්ස් සහ සෙන්සේෂන්ස්. ඒ පිළිබඳව භාවනා කිරීම, දැකීම. චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා, හිත සහ හිතේ ඇති වෙන සිතුවිලි ධම්ම. එතකොට අද දැන් අපි කායානුපස්සනා භාවනාවේ ගිය පොය දවසේ මම කියලා දුන්නා ආනාපාන සති භාවනාව ගැන. කායානුපස්සනා ඒ කියන්නේ ශරීරය, එතකොට ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ඒ කියන්නේ ශරීරයේ ෆන්ක්ෂන් එක සහ ස්ට්‍රක්චර් එක මේ කරුණු බෙදෙනවා කොටස් 14කට. ශරීරයේ ක්‍රියාකාරීත්වය සහ ශරීරයේ ව්‍යුහය. ඒ 14ම භාවනාවල්, ඒකෙදි එකෙන් එකක් තමයි ආනාපාන සතිය නැත්නම් හුස්ම ඉහළ පහළ යාම පිළිබඳව ශරීරයේ ක්‍රියාකාරීත්වයට අයිති වෙන්නේ. ඒ පිළිබඳව හිත දියුණු කරන හැටි නිවන දක්වා. මම හිතන්නේ ඒ තිබිච්ච ගිය සැරේ මම මතකද කියලා දන්නේ නැහැ. ඒ පියවර වලේ ස්ටෙප්ස් 16ම මං විස්තර කළා කාලේ හැටියට. හුස්ම සාමාන්‍යයෙන් අරගන්න හුස්ම, සාමාන්‍යයෙන් අරගන්න හුස්ම, පිට කරන හුස්ම ක්‍රමානුකූලව ඉහළට, ඒ ගැන හිත දියුණු කරන්නේ කොහොමද කියන එක. අද බලාපොරොත්තු වෙන්නේ ඉතුරු භාවනා ක්‍රම පහ ගැන කතා කරන්න. පහම කතා කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. පුළුවන් තරම්. හැබැයි මේක ඉතින් මේ සමහර විට ටිකක් බෝරින් වගේ වෙන්නත් පුළුවන්. නමුත් මේක මේ මේ ගැන ඉන්ටරෙස්ට්, මේ ගැන හැඟීමක් තියෙනවා නම්, ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් මම හිතන්නේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න කම්මැලි ගතියක් ඇති කරගන්නේ නැතුව. කම්මැලිකම කියලා කියන්නේ නීවරණය. ඉතින් මේ භාවනාව අපි පුරුදු කරන්නේ මේ නීවරණ වලට විරුද්ධවයි. ඈනුන් යනවා නම් එහෙම, නිදිමත එනවා නම් එහෙම, ඒක ඉතින් මගේ අදක්ෂකමක් මිසක් මේ ධර්මයේ තියෙන එකක් නෙවෙයි. මේ සතිපට්ඨාන සතිපට්ඨාන භාවනාවලදී මේක ජීවත් වෙන, මේක බොහොම ක්‍රියාත්මක, බොහොම ලයිව් දෙයක් මේ සතිපට්ඨාන භාවනාව කියන්නේ. මේ පැත්තකට වෙලා ඉඳගෙන කරන්න තියෙන මේ භාවනාවලින් එකම එකයි, ඒක තමයි ආනාපාන සතිය. ඒක ඉතින් ඇවිදින ගමන් කරන්න බැරි හින්දා පැත්තකට ඒක ඉඳගෙන තමයි ඒක කරන්නේ. ඒකට හේතුව ආනාපාන සතියෙන් ප්‍රධාන වශයෙන් ආනාපාන සතියේ මූලික කොටස සමාධියටයි අයිති වෙන්නේ. සමත භාවනාවටයි සමාධියක් ඇති කරන්නේ. සමාධිය ඇති කරන්න නම්, ඒ කියන්නේ සමාධිය කියලා කියන්නේ අපි කියමුකෝ ට්‍රැන්කියුලිටි එක. එහෙම ට්‍රැන්කියුලිටි එකක් ඇති කරන්න නම් නිශ්චල වෙන්න ඕන, නිශ්ශබ්ද වෙන්න ඕන, පැත්තකට වෙන්න ඕන, ඔක්කොම වැඩ ක්‍රියා නතර කරන්න ඕන. එහෙම නතර කරලා හුස්ම පිළිබඳව බලාගෙන ඉඳීමෙන් තමයි ආනාපාන සතිය නැත්නම් අර සමාධි දියුණු කරලා ආනාපාන සතිය දියුණු කරන්නේ. අනිත් ඔක්කොම භාවනා ඉතුරු තියෙන 13ම බොහොම ක්‍රියාත්මක වෙන ඇවිදින මේ ලෝකේට, මේ අපේ ක්‍රියාත්මක වෙන ලෝකේටයි මේ භාවනා ඉතුරු 13ම තියෙන්නේ. එකෙන් පළවෙනි එක ඉරියාපත භාවනාව මතක තියාගන්න. ඉරියාපත භාවනාව කියලා කියන්නේ ඉරියව් පැවැත්වීම. අපිට මූලික වශයෙන් ඉරියව් හතරක් තියෙනවා. ඒක අර පාලියෙන් මම සඳහන් කරපු විදිහට ගච්ඡන්තෝවා ගච්ඡාමීති, ඇවිදිනවා, ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. තිතෝවා තිතෝම්හීති පජානාති, හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා. නිසින්නෝවා නිසින්නෝම්හීති පජානාති, ඉඳගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. සයානෝවා සයානෝම් හීති පජානාති, ඇලවෙලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඒ කියන්නේ නින්දට ගිහිල්ලා නැතුව ඇලවෙලා ඉන්නවා, එතෙන්දී ඇලවෙලා ඉන්න බව දන්නවා. යතහා යතහාවා පනස්ස කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකින් තමන්ගේ ශරීරයේ පිහිටවල තියෙනවද, ශරීරයේ තැම්පත් කරලා තියෙනවද, ඒ තියෙන ඉරියව්ව ඒ ආකාරයේ ඒ වෙලාවේ ඒ ආකාරයෙන් ඉන්නවා කියන එක දන්නවා. එතකොට අජ්ජත්තං වා කායේ කායානුපස්සී බහිද්ධා වා කායේ කායානුපස්සී, ඒ කියන්නේ තමන් පිළිබඳවත් එහෙමයි, අනුන් පිළිබඳවත් මේක මෙහෙමයි කියලා අවබෝධ කරගන්න. ඔබ තමයි මේ භාවනා ඒකේ පිළිවෙල. ඒකට මොකද ඒකට හේතුව දැන් අපි හිතමු. දැන් මෙතන මේ ඉඳගෙන ඉන්න මේ මට මේ කියන දෙයට ඇහුම්කන් දීගෙන ඉන්න ඔබගේ හිතේ හොඳට හිතගෙන කල්පනා කරලා බලන්න මොන වගේ කල්පනාවල් තියෙනවද මේ වෙලාවේ. හොඳට හිතලා බලන්න. බොහොම ස්වල්පයක් වශයෙන් ඇති මේක අහගෙන ඉන්නවත් ඇති. අහගෙන ඉන්න අතරේ අරව කල්පනා වෙනවා, මේවා කල්පනා වෙනවා, සමහරවට ගිය අවුරුද්දේ මතක් වෙනවා, ඊළඟට දැන් අවුරුදු ඉස්සරහ හතරකට ඉස්සරහ කරන්න තියෙන දේවල් මතක් වෙනවා. අරව මේවා කොහොම තමයි මේ මනසේ හැටි, හිතේ හැටි. එතකොට මෙන්න මේ සිතුවිලි නවත්තලා, මේක ටිකක් ලේසිම නැහැ, නවත්තලා හිතත් නවත්තලා තියෙනවා තමන්ගේ ඉන්න ඉරියව්වත් එක්ක. එතකොට දැන් ඉඳගෙන ඉන්න එක්කෙනා ඉඳගෙන ඉන්නවා, මේ මම මේ ශරීරයේ ඉඳවල තියෙනවා, මම ඉඳගෙන ඉන්නවා කියන හැඟීමෙන් ඉඳගෙන ඉන්නවා. ඒක හරිම අමාරුයි. මොකද හිත කියන එක මොහොතක්වත් ඉන්නේ නැහැ. ඔකට ලෝභය එනවා, ද්වේෂය එනවා, ඊළඟට මෝහය එනවා, ඊර්ෂ්‍යාව එනවා, වෛරය එනවා, පලිගන්න සිතුවිලි එනවා, මමත් වෙනවා, අපි මමත් වෙයි කියලා කිව්ව ඊගෝ කියන එක, මේවා එකක් එකක් පාසා හැම වෙලාවෙම මේ හිතට ගලනවා. මේ ගලන එක නවත්තලා අර ඉරියව්වත් එක්ක හිත තැම්පත් කරලා තියෙනවා. ඒක පුරුදු කරන්න ඕන එකක්. ඒක පුරුදු කරන්න ඕන එකක්. දැන් අපි මෙහෙම හිතමු. මේ කට්ටිය අපි හිතමු දැන් මහා වැඩමැද්ද යනවා බැංකුවට. බැංකුවට යනකොට බැංකුවේ කවුන්ටර් වල ඉන්නේ අපි හිතමුකෝ දෙන්නයි. ටෙලර්ස්ලා දෙන්නෙක් ඉඳගෙන මේ නිදිමතේ අරක කතා කරනවා, මේ කතා කරනවා, ටෙලිෆෝන් එකට යනවා. ඉතින් දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ අපි කොච්චර බිසීද, අපිට මොන තරම් වැඩ තියෙනවද කියලා. අරක දිහා බලන් ඉන්න ගමන් ඕගොල් මේ ඇත්තෝ මේ කවුරු කාටවත් මං හිතන්නේ අරගොල්ල පරක්කු වෙනකොට පරක්කු වෙනකොට පරක්කු වෙනකොට තමන්ට එළියේ ඉඳලා අර පොලිමේ ඉඳගෙන දැන් කිව් එකෙත් ඉන්නවා පිරිස ඉඳගෙන තමන්ට අර මිනිස්සු එක්ක තරහවක් ඇති වෙනවා. එක්ක එහෙම නැත්නම් මැනේජ්මන්ට් එකක් එක්ක තරහ ඇති වෙනවා, මෙච්චර සෙනඟ ඉඳද්දි මේ දෙන්නයි මේ කවුන්ටර්ස් වල වැඩ කරන්න කියලා. ඉතින් අපි එළියේ ඉඳගෙන අර අපි නිකන් පිච්චෙනවා. ඉතින් අන්න එහෙම වෙන්නේ නැතුව ඒ එතෙන්ට හිත අරින්නේ නැතුව ඒක මේකට පුදුම උපේක්ෂාවක්, පුදුම තැම්පත්කමක්, පුදුම අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. අරකට හිත අරින්නේ නැතුව තමන් දිහා බලාගෙන තමන් ඉන්නවා. මේක තමයි මේ භාව මේකේ ප්‍රායු මේ පුරුදු කරන ක්‍රමය, නැත්තම් මේකේ අවශ්‍යතාව. එතකොට මොකද වෙන්නේ? කරන්නේ මොකද? තමන් ලෝභ දෝෂ මෝහ ගොඩ ගහන්නේ නැහැ. ගොඩ ගහන්නේ නැහැ. හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා කියන කල්පනාව. එතකොට ඒක ඒ හිටගෙන ඉන්නවා කියන කල්පනාවෙන්වත් විතරක් නෙවෙයි, ගැඹුරට මේ ගැන හිතනකොට මේ හිටගෙන ඉන්නේ මේ හිටගෙන ඉන්නේ එක්කෙනා මේ හිටගෙන ඉන්න තැනත්තා පිළිබඳවත් තමන් අවබෝධයක් නුවණින් බලනවා. ඒ බලන්නේ කොහොමද? මෙතන සත්වයේ පුද්ගලයෙක් නෑ කියන දෘෂ්ටිය. සත්වයේ පුද්ගලයෙක් නෑ කියන කල්පනාවෙන් දැන් මේ මනුෂ්‍යයෙක් හිටගෙන ඉන්නවා. එතකොට ඒ හිටගෙන ඉන්න මනුෂ්‍යයා තවත් විදිහට විග්‍රහ කරලා බලනවා නම් මේ හිටගෙන ඉන්නේ මේ ශරීරයේ තියෙන මේ ශරීරයක්. ඉන්ද්‍රියන් රාශියකින් ඉන්ද්‍රියන් රාශියක් ගොඩ ගැහිලා හදිත් ශරීරයක්. තවත් විග්‍රහ කරලා බලනකොට මේකේ ගැඹුරු අර්ථයෙන් බලනකොට මේක මේ මෙන්න මේ මෙන්න මේ මේ විදිහට මේ සංයුතියක් ඇති වෙලා තියෙන මේ මේ මෙහෙම මේ පුජ්‍යලයක් වශයෙන් අඳුනා ගන්න මෙහෙම මෙහෙම රූපයක් ය ස්වරූපයක් ය තියෙන්නේ කියලා තමන් අර සත්ත්ව පුද්ගල මේක තේරෙනවද කියලා මම දන්නේ නැහැ. සත්ත්ව පුද්ගල සංඥාවෙන් තොරව බලන්න ඉගෙන ගන්නවා. මේකයි ගැඹුරු අර්ථය. එතකොට තිතෝවා තිතෝ මීති, නිසින්නෝවා නිසින්නෝ මීති, ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා කියන දැනීමෙන් දැකීමෙන්. එතකොට ඉඳගෙන ඉන්නේ මේක මම නෙමෙයි ඉඳගෙන ඉන්නේ. ඒ කියන්නේ මම නෙමෙයි කියලා කියන්නේ මේ ගැඹුරු අර්ථයෙන් වෙනත් කෙනෙකුත් නෙමෙයි, මම කියලා කියන මමත්වයෙන් නෙමෙයි ඉඳගෙන ඉන්නේ. ඊළඟට ඇවිදින්නේ මේ ඇවිදිනවා ඇවිදිනවා කියන කල්පනාවෙන් ඇවිදිනවා. මේ ඇවිදින්නේ මමත්වයෙන් නෙවෙයි. ඊළඟට නිදාගෙන ඉන්නකොට ඇලවෙලා නිින්දට යන හොඳටම නිින්ද ගිහිල්ලා නැහැ, ඇලවෙලා ඉන්නවා මේ ඒ ඉරියව්වේ මමත්වයෙන් නෙවෙයි. එතකොට තමන් ඉන්න ඉරියව්වේ මේ භාවනා කරන එක්කෙනා සතිපට්ඨා මේ මේ භාවනාව. එතකොට දැන් කවුරු හරි හිතනවා නම් මේ භාවනාවේ කියලා එක තියෙන්නේ මුල්ලකට වෙලා ඉඳගෙනම කරන්නයි කියන එක සම්පූර්ණ වැරදි. ඒක ඒ ඉඳගෙන ඉඳගෙන කරන්න තියෙන්නේ එකම එකයි. මේ 14ක් තියෙන භාවනා විදි වලින් එකම එකයි ඉඳගෙන ඉන්න ඉඳගෙන කරන්න තියෙන්නේ. එතකොට මේක මේ ක්‍රියාත්මක වන ජීවිතයට, ක්‍රියාත්මක වන ලෝකයට, ක්‍රියාත්මක වන අපිට මේකේ අදහස තමයි අර මූලික වශයෙන්ම අරගන්නේ මේ ඔක්කොම මේ දුක්ඛ දෝමනස්ස කම් කටළු අවුල් වියවුල් අරව මේ ඔක්කොම මේ තරඟකාරීත්වය මේ හැම දෙයක්ම ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අතෘප්තිමත් ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. කොච්චර 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 වුණත් කොච්චර මහා හඹායාමක් ඇති වෙලා තියෙන්නේ මේ හැම එකකටම මේ මමත්වය කියන එක, ඒ කියන්නේ ඊගෝ එක කියන එක ආරූඪ වෙලා තියෙන හින්දා ඒක තියෙන්නේ. එතකොට මේක නැති කරන්න ඒ සිතුවිලියෙන් නැති වෙන්න අර ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පළිගැනීම් අරව මේවා තියෙන ඒවා එන්නේ මේ මමත්වයත් එක්කයි. ඒක නැති කරන්න අර ඉරියව්වට තමන්ගේ පවතින ඉරියව්වත් එක්ක හිත තබලා තියන්න පුරුදු වෙනවා. මේකෙදි මෙහෙම හිතන්න එපා. දැන් අපි හිතමු නිකන් ගල්ගෙඩියක් ගිහින් තිබ්බහම ගල්ගෙඩිය ඔහි තියෙනවා. එහෙම කතාවක් නෙමෙයි මේ කියන්නේ. සජීවි මිනිස්සේ, කල්පනාව තියෙන මිනිස්සේ, ජීවත් වෙන මිනිස්සේ, ක්‍රියාත්මක වන මිනිස්සේ අර තමන්ගේ හිත නිදැල්ලේ ගිහිල්ලා අකුසල පුරව ගන්න. නිදැල්ලේ ගිහිල්ලා හිත වල්මත් වෙන්න ඉඩ නොදී ඒ හිත පාලනය කරන්නට ඉගෙන ගන්නවා. ඉරියව්වත් එක්ක තිබෙන. ඔකයි ඉරියාපත භාවනාව කියලා කියන්නේ. එතකොට ඇවිදින එක්කෙනා දැන් අපි භාවනා මධ්‍යස්ථාන වලින් දැකලා තියෙනවා. කකුල උස්සනවා, කකුල තියෙනවා, කකුල උස්සනවා, කකුල තියෙනවා. එහෙම ඇවිදිනවා. ඒ ඉතින් අර ඒ කරන්නේ මේ පුරුදු වෙන්නයි. එහෙම නෙමෙයි මේකේ තමන් ඇවිදිනකොට ඇවිදිනවා කියන සංඥාවෙන් ඇවිදිනවා කියන දැනීමෙන් ඇවිදින. ඒක කිසියම් කෘත්‍රිම කමක් නැහැ. ඊළඟට ඔය මූලික ඉරියව් හතරට අමතරව තියෙනවා සම්පජඤ්ඤ කියලා ඊළඟ දෙවනි භාවනාව. සම්පජඤ්ඤ කියලා කියන්නේ දැන් ඔය මූලික ඉරියව් හතරෙන් අමතරව අපි කරන කියන දේවල්. ගතේ පිටේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. මම හිතන්නේ කාටත් ඔය මතකයි. එතකොට ඒකෙදි කියන්නේ ඒකෙදි කරන්නේ අර අර මූලික ඉරියව් හතරට අයිති වෙච්ච නැති අපේ අනික් ඔක්කොම ಜಾති. යනකොට එනකොට අර ඒ මූලික හතරම තියෙනවා. ඊළඟට භාසිතේ තුන්හි භාවේ කතා කරනකොට නිශ්ශබ්ද වෙලා ඉන්නකොට ආලෝකිතේ විලෝකිතේ එහෙ මෙහෙ බලනකොට උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි පාවිච්චි කරනකොට මේ සියලුම ඉරියව් වලදී සිහියෙන් ඒ ඉරියව්වත් එක්ක සිහිය පවත්වනවා. ඉතින් මේකෙදිත් මේ කරන්නේ මොකද්ද? දැන් අපි හිතමු අපි මේකෙදි තියෙනවා මේ ඔය සම්පජඤ්ඤ හතරක් තියෙනවා. සාත්තක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ. මේ විදිහට හතරක් තියෙනවා. මට අනිත් එකේ ඔපාරට ඔළුවට එන්නේ නැහැ, ආවේ නැහැ. සප්පාය සම්පජඤ්ඤ එනේ සාත්තක සම්පජඤ්ඤ කියලා කිව්වේ තමන් යමක් කතා කරනකොට මේ කතා කරන දේ එහෙම නැත්නම් යම් කිසි වැඩක් කරනකොට මේ කරන ක්‍රියාව යම් කිසි දෙයක්කට නිරත වෙලා ඉන්නකොට ඒ නිරත වෙලා තියෙන දේ අර්ථ සහිතද කියලා දකින එක. බොහොම ප්‍රායෝගික වැඩක්. දැන් අපි හිතමුකෝ මොන හරි වැඩක් කරනවා, මොන හරි කතාවක් කරනවා, එහෙම නැත්නම් මොනවා හරි ක්‍රියාවක යෙදිලා ඉන්නවා. මේ යෙදිලා ඉන්න ක්‍රියාව අර්ථාන්විතද අර්ථ සහිතද කියලා දකින්න එක, දැනගන්න එක. දැන් අපි ඕන තරම් නිර්ාර්ථක ක්‍රියාවල් කරනවා, තේරුමක් නැති වැඩ කරනවා. තේරුමක් නැති වැඩ කරලා පස්සේ පසුතැවිලි වෙනවා. ඊළඟට තේරුම් නැති කතාවල් කරනවා ඕන තරම්. ඒ කතාවල් කරනකොට කතාවක් කරලා ඉවර වෙලා ඊට පස්සේ හිතනවා මේ මං අමිතේ කතා කළා ආරයන් හිතරි දුනද දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් ඒ කතාවේදී බොහෝ වෙලාවට ඒ කතා කරලා ඉවරනාට පස්සේ මගේ මෝඩකම තමයි එළි වෙලා තියෙන්නේ ලෝකෙට. එතකොට නුවණින් සිහියෙන් ඉන්න එක නම බොහෝම මේ ලයිව් දේවල් වෙනවා. ඒ නුවණින් මේ ඉන්න එක නම කතා කරනකොට කතා කරන දේ නැත්තම් ක්‍රියා කරන දේ එහෙම නැත්තම් ඒ කරන යෙදිලා ඉන්න වැඩේ අර්ථ සහිතද වැඩක් ඇති දෙයක්ද කියලා කල්පනා කරලා බලනවා. එතකොට එක පාරටම කිසියම් දෙයකට අපි මේ මානසිකාරයෙන් මේ භාවනාවෙන් ඉන්න එක්කෙනා එක පාර්ට මොකටවත් රියැක්ට් කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ යන්ත්‍රානුසාරී වෙන්නේ නැහැ. අපි දැන් හුඟක් වෙලාවට හැම හුඟක් දේවල් වලදී අපි යන්ත්‍ර වගේ වෙලා තියෙනවා. ඒ යන්ත්‍රානුසාරී භාවයෙන් මිදිලා, ඒ කියන්නේ මම එහෙම කිව්වම තේරෙනවද, නිකන් එක පාර්ට යන්ත්‍රයක් වෙලා තියෙනවා. එහෙම නැතුව එහෙම වෙන්නේ නැහැ මේ දකින්න එක්කෙනා ඒ සාර්ථක සම්පජානය. ඊළඟට ගෝචර සම්පජඤ්ඤ කියලා කියන්නේ දැන් අපි තියෙනවා ගෝචර අගෝචර කියලා වචන දෙකක්. ගෝචර කියලා කියන්නේ අරක වගේම අරක සාත්තක සම්පජඤ්ඤය කියලා කිව්වේ අර්ථ සහිතද කියලා බලාපො එක. ගෝචර සම්පජඤ්ඤය කියලා කිව්වේ මේක හරිද වැරදිද කියලා බලන එක. ගෝචරද අගෝචරද? ඒ කියන්නේ දැන් අපි හිතමු මම භික්ෂුන් වහන්සේ කෙනෙක්, මේ සිවුරක් පොරෝගෙන අපි හිතමුකෝ මම මෙතන මාහයියෙන් කෑ ගහලා දඟලලා දුවන්න පටන් ගත්තොත් එහේ මේක මගේ තියෙන භික්ෂුත්වයට ගෝචර නැහැ. එතකොට අපි හිතමු මේ සිල් ගත්ත පිරිස, අපි හිතමුකෝ සිල් පිරිස ඒ සිල් දවසේ කටයුතු වලට අගෝචරව කටයුතු කරනවා නම් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ වගේ මේ කරන ක්‍රියාව, කරන කතාව, අනික් මේ ඔක්කොම දේවල් ගෝචරද කියලා, හරිද වැරදිද කියලා දෙකින්. මේකත් භාවනාවක්. මේ ඒක නුවණින් සිහියෙන් දකින්න. ඊළඟට සප්පාය සම්පජඤ්ඤ. සප්පාය සම්පජඤ්ඤ කියලා කිව්වේ මේක සත් හරිද, මේක මේ ගැල මේ ඒ කියන්නේ දැන් අපි මෙහෙම කියමු. දැන් කෑමක් අරගත්තාම දැන් මේ කෑම බොහෝම මං කැමති කෑමක් වෙන්න පුළුවන්. රසයි. අපි හිතමු. නමුත් මම මේක කල්පනා කරලා බලනවා මේ කෑමට කලින් මේක මට සප්පායද නැද්ද? ඒ කියන්නේ මට හරි මගේ මේකෙන් මට රෝගයක් ඇති වෙයිද, හරියයිද කොහොමද කියලා සප්පාය අසප්පාය. එතකොට කෑම විතරක් නෙමෙයි තමන් ජීවත් වෙන තැන, තමන් අසුරු කරන අය, තමන්ගේ අනිත් වැඩපිළිවෙළවල් ඔක්කොම මේ සප්පායද අසප්පායද කියලා කල්පනා කරලා දකින්න. එතකොට අර ඉරියව පවත්වන්නේ, ඒ කියන්නේ අර මොකද්ද මුලින් සඳහන් කර විදිහට මේ සම්පජඤ්ඤ භාවනාවේදී අර මූලික ඉරියව් හතරට අමතරව තියෙන ඔක්කොම ಜಾති. දැන් මෙතන දැන් මේ නිශ්ශබ්දලා ඉඳගෙන ඉන්න වෙලාවේ ඊළඟට අපි හිතමු දැන් ඊට පස්සේ ගිහිල්ලා ඉවර වෙලා තේ එකක් වුණකොට අපි දැන් කතා බහ කරනකොට උනා භාවනාවේ ඉන්නවා නම් මෙන්න මේ අර ගෝචර සප්පාය මේවා හරිද කියලා මේ මට මේ අණුව මෙහෙම ගැලපෙනවාද කියලා දකිමින් තේරුම් අරගෙන ඒ සඳහා යෙදීම. ඊළඟට මට අමතක වෙච්ච එක මේ අසම්මෝහ සම්පජඤ්ඤ. අසම්මෝහ සම්පජඤ්ඤ කියලා කිව්වේ බොහෝ වෙලාවට අපි සම්මෝහයටපත් වෙලා ඉන්නවා. සම්මෝහයටපත් වෙලා ඉන්නවා කියලා කිව්වේ මුලාවටපත් වෙලා ඉන්නවා. එහෙම මුලාවටපත් වෙන්නේ නැතුව මේ මං දැන් මේ යන වැඩේ කරන වැඩේ කරන ක්‍රියාව කරන කතාව මේක එහෙම මුලාවටපත් වෙලාද මම මේ කරන්නේ, මුලාවකද මම ඉන්නේ කියලා දකින්න. එතකොට ඔය විදිහට සිහියෙන් දකිමින් ඒ කටයුත්තේ යෙදීම ඔකට කියනවා සම්පජඤ්ඤ භාවනාව. එතකොට දැන් මුලින් කිව්වේ ඉරියාපත භාවනාව, ඉරියව් පැවැත්වීම, ඊළඟට සම්පජඤ්ඤ භාවනාව. ඊළඟට ධාතු මනසිකාරය කියන එක. ධාතු මනසිකාරය කියලා කියන්නේ දැන් අපි දන්නවා කවුරුත් මං හිතන්නේ අපි ඉගෙනගෙන තියෙනවා ඒකට මේ සතිපට්ඨාන සූත්‍රයේ උපමාවකින් කියනවා ගෝඝාතකෝවා ගෝඝාතකං තේවා සීවා ගාවින් වා වදිත්වා චතුම් මහාපතේ බිලසෝ විභජිත්වා. හරකෙක් මරාපු මිනිහෙක් ඒ බුදුහාමුදුරන් කාලේ මේ උපමාවක්. හරකෙක් මරාපු මිනිහෙක් ඒ හරක මරලා මස් ගොඩවල් උගේ ඒ ශරීරයේ තියෙන මෘදු මොළොක් මස් තියෙන තැන්වල අනුව මස් ගොඩවල් අපි හිතමුකෝ ගාත්වල මස් මෙතනයි, පිටකොන්දේ හරි කොහේ හරි තියෙන ඒ මස් මෙහෙමයි, ඊළඟට මොනවා මොන හරි ගන්න මස් වර්ග ඒකේ ස්වභාවය අනුව කොටස් හතරකට බෙදලා විකුණනවා. අන්න ඒ වගේ මේ භාවනා කරන එක්කෙනා මේ ධාතු මනසිකාරයේ වඩන එක්කෙනා තමන්ගේ ශරීරය ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා ධාතු වලට වෙන් කරලා ඒ සතර මහා ධාතු අණුව තේරුම් ගන්නවා, නැත්නම් මේක ධාතු වලට බෙදලා බලනවා. මේකට හේත් මේ මේම කරන්නේ මේ අපි අපේ තියෙන தත්වය තේරුම් නොගෙන තියෙන නිසා, තේරුම් නැති නිසායි මේ හිතාගෙන ඉන්නේ මේ ඔක්කොම නැමෙ මහා මේ සියලුම දේවල් මේක විනාශ වෙන ගතියක්, නැති වෙන ගතියක්, බිඳෙන ගතියක් අපි දකින්නේ නැහැ. මේ සියලුම දේවල් අපි හිතාගෙන ඉන්නේ පවතිනවා, අපිට ඕන මේක පවත්ව ගන්න ඕන පවතිනවා කියන එකයි. මේක තේරුම් ගන්න. එහෙම පවතිනවයි කියලා නැත්තම් මේක නොදකින නිසා හරියට වේදනා, පීඩා, කරදර, කායික, මානසික පීඩා තව තවත් ගොඩ ගහගන්න එකයි, එකතු කරගන්න එකයි අපි කරන්නේ. මොකද අපි දකින්නේ නැහැ මේක වෙනස් වෙනවා, බිඳෙනවා, නැති වෙනවා කියන්නේ. ඒ නිසා තමයි ලෙඩ දුකක් ඇති වුණාම, මරණයක් වේදනාවක් මේකක් ඇති වුණාම, එහෙම නැත්නම් වෙනයන් වේශනයක් කරදරයක් ඇති වුණාම උගා හිත වේදනාවටපත් වෙනවා. බය වෙන්නේ, තැතිගන්න, අඬන්නේ, විලාප තියන්නේ. ඔය හින්දා තමයි රැක ගන්න බැරි, එකතු කර ගන්න බැරි, තියා ගන්න බැරි මේ සියලුම දේවල් රැක ගන්න හදන්නේ, එකතු කරන්න හදන්නේ, තියා ගන්න හදන්නේ මේකට මහ ලොකු pore අපි දැන් මෙතනම කල්පනා කරලා බලනවා මේ ලෝකයේ තියෙන මේ සියලුම දේවල් වල ස්වභාවය තමයි විනාශ වීම. මේ ලෝකයේ තියෙන ද්‍රව්‍ය අද්‍රව්‍ය සියලුම දේවල් වල ස්වභාවය තමයි විනාශ වීම. ඒ කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එක, නැති වෙන එක, නැති වෙන එක, නැති වෙන එකයි ස්වභාවය. දැන් අපි ගැන බලමු. අපේ ඔක්කොම දේවල් නැති වෙලා යන, අපේ සෞඛ්‍ය නැති වෙලා යනවා, ලෙඩ හැදෙනවා. අපේ තරුණකම නැති වෙලා යනවා, මහලු වෙනවා. අපේ තියෙන මේ ශාරීරියේ අංගපසක තියෙන ඒ තියෙන සියලුම සිත් ගන්නා ස්වභාවය මේ සුළු මේ ඔක්කොම නැති වෙලා යනවා. නැතිවීමයි මේ ස්වභාවය. පරණ වෙනවා, නැති වෙනවා, නැති වෙනවා. මේක මේ හැම එකක්ම නැති වෙනවයි කියලා බලන අර අසුභවාදී කල්පනාවෙන් නෙමෙයි යථාර්ථයේ දකිනකොට යථාර්ථයේ මොකද්ද මේ ඔක්කොම දේවල් නැති වෙනවා. අපිට අම්මා තාත්තා හිටියා නැති වුණා. නැති වෙනවා. සහෝදර සහෝදරියෝ නෑදෑ හිතවත් මේ ඔක්කොම නැති වෙනවා. නැති වෙනවා. මේ නැති වෙමින් මේ නැති වෙන මේ නැති වෙන නැති වෙන නැති වෙමින් පවතින මේ ප්‍රවාහයේ අපි ඉන්නවා. දැන් බලන්න ඔබ කල්පනා කරලා බලන්න ඔබට මතක ඇති කාලේ ඉඳලා මේ තරම් දවස් දක්වා මොන තරම් දේවල් ඔබෙන් නැති වෙලා තියෙනවද? ජීවත් වෙලා හිටපු අය, තිබිච්ච දේවල්, හිතවත් යාළු මිත්‍රකම්, වෙන වෙන දේවල් මොන තරම් දේවල් නැති වෙලා තියෙනවද? දැන් අපි හිතමු දැන් මම කල්පනා කරලා බලනවා නම් මගේ වයස අවුරුදු 57යි නම් මේ 57ටම වෙලා තියෙන්නේ එකතු වෙච්ච දේවල් වලට වඩා නැති වෙච්ච දේවල් වැඩි හරියක් නැති වෙලා නැති වෙලා තවත් ඕක නැති වෙනවා, තවත් නැති වෙනවා, තවත් නැති වෙනවා. හොඳට බලන්න. ඒ අපි ඔය ස්වභාවය අපි පිළිගන්නේ නැහැ. අපි accept කරන්නේ නැහැ මේ ස්වභාවය. එහෙම පිළිගන්නේ නැති නිසා අපි මොකද හදන්නේ? මේ නැති වෙන දේවල් තහවුරු කරන ලෑස්ති වෙනවා. මේක මෙහෙම තිබුණා නම් හොඳයි. මේක තියෙන්න ඕන, තියාගන්න තියෙන්න ඕන කියලා තහවුරු කරන ලෑස්ති වෙනවා. ස්වභාවය මේකේ නේචර් එක තමයි නැතිවීම. නමුත් අපි ඒක තහවුරු කරන ලෑස්ති වෙනවා අර නැති වෙන දේ. ඔය ගැටුමේදී ප්‍රතිඵලය තමයි අපි මේ දුකයි කියලා කියන්නේ. දැන් අපි හිතමු මම කියන මේ පුද්ගලයා ඉන්නවා නම් ලෙඩ හැදෙනවා. ලෙඩ හැදීම තමයි ස්වභාවය. නමුත් ලෙඩ හැදීම මේක ලෙඩ නොහදා නොහැදී තියෙන්න ඕනේ, නැත්තම් මේක හැදිච්ච එක හරීම කරදර මේ මහා විනාශයක් කරදරයක් කියලා මේ ඒක ඒ විදිහට නොපිළිගැනීම නොපිළිගන්නා තාක් දුරට දුක කියන එක තියෙනවා. එතකොට මේ අපි මේකෙදි මේ භාවනාවේදී මේ ධාතු මනසිකාරයේදී බලන්නේ මොකද්ද? මේ ස්වභාවය ඇති වෙන්නේ මේ නැතිවීම කියන ස්වභාවය තියෙන්නේ මොකක් හින්දාද? මේ සෑම දෙයක්ම මේ ද්‍රව්‍ය ලෝකයේ සෑම දෙයක්ම, ඒ කියන්නේ මැටීරියල් වර්ල්ඩ් එකේ සෑම දෙයක්ම, මේ ද්‍රව්‍ය ලෝකයේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ මෙන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මූල ධාතුන් නිසා. මේ ධාතුන් වලින් හඳුන්වන ස්වභාවය නිසා. එතකොට මේක ස්වභාවය තමයි මේවා වෙනස් වෙන එක. බොහෝ වේගයෙන් වෙනස් වෙන එක. දැන් මේ අපි හිතමු අපි භාවනාවද අපි කල්පනා කරන්නේ. දැන් මේ පැයකට ඉස්සෙල්ලා මෙතන ඉඳගත්ත අය නෙමෙයි දැන් මේ ඉන්නේ. මොකද ඒ ශරීරයේ තිබ්බ පුංචි ධාතු අණු කොටස් මේ ශෛල ඔක්කොම දැන් වෙනස් වෙලා අලුත් ඒවා හැදෙනවා. එතකොට මේ භාවනා කරන එක්කෙනා මෙන්න මේ වෙනස් වීම කියන එක තේරුම් ගන්නවා. තේරුම් ගන්න මෙන්න මේ ගැඹුරු අර්ථයෙන් ඒක වෙනස් වුනේ ඇයි, වෙනස් වෙන්නේ ඇයි, මේක මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන වෙනස් වෙන සුළු මූල ධාතුන්ගෙන් හැදිලා තියෙන නිසා. මේවා වෙනස් නුයි තිබුණා නම් පුංචි කාලේ ඉපදිච්ච අපිම තමයි ඒ පුංචි ඒ විදිහටම ඉන්නේ. මේ අපේ වර්ධනයක්, වැඩිවීමක්, වියපත් වීමක් මේක මේව අපි තේරුම් ගන්නේ නැහැ. දැන් ඔබ දකිනවා, ඔබ දන්නවා අපේ මේ භාවනාවේදී අපේ ජීවිතය කොටස් 10කට බෙදලා තියෙනවා. ඒ කොටස් 10 මෙහෙම කියන මන්දා කිද්ධාච වන්නාච බලාපඤ්ඤාච හායනා. මන්දා කියලා කිව්වේ මේ බොහොම ලදරු අවදි අවුරුදු 10 10ට බෙදනවා නම් මන්දා කියලා කිව්වේ මොනවත් තේරෙන්නේ නැති ලදරු වයස අවුරුදු 10ක්. කිද්ඩා කියලා කිව්වේ ළමයි ළමා වයස ක්‍රීඩා කරන කාලේ. වන්නා කියලා කිව්වේ බොහොම තරුණ යෞවන අවස්ථාව, සියලුම කායික මානසික ප්‍රභාවයේ තියෙන බොහොම උත්කෘෂ්ට අවස්ථාව. බලා කියලා කිව්වේ බුද්ධිය මෝරලා අවුරුදු 40 50 ඇතුළත තියෙන බුද්ධිමත් අවස්ථාව. ඒ බුද්ධිමත් කියලා කිව්වේ මේ බුද්ධිය නෙමෙයි, ඇත්තම කායික වශයෙන් බලවත් අවස්ථාව. පඤ්ඤා කියලා කිව්වේ ඔය 5 වෙනි දශකයේ, ප්‍රඥා දශකයේ. එතකොට තමයි අර පුංචි කාලේ ආවේගශීලීව කටයුතු කරපු ඒවා එහෙම කරන්නේ නැතුව බොහෝම තැම්පත්ව මෙලියත් හිතින් හොඳට කල්පනා කරලා බලලා කටයුතු කරන කාලේ. ඒ 50 ගියාට පස්සේ ඊළඟට ඔන්නේ දැන් පඩිපෙළ බහින්න පටන් ගන්නවා. දැන් අපි එහෙම මේ බහින අය දැන්. දැන් බැහැලා දැන් මේ 6 වෙනි දශකයේදී දැන් අර මේ උඩට නැග ගණන් අර ඉහළම තිවිච්ච මුදුනේ ඉඳලා දැන් ඊළඟට පහළ පඩියට බහිනවා 6 වෙනි දශකයේදී. බලා පඤ්ඤාච හායනා. හායන බහිනවා. ඊළඟට පබ්බාරා පවංකාච. ඊළඟට ඒ 7 වෙනි දශකයට එනකොට ටිකක් අර කෙලින් ගිය ආයි නිකන් මේ ගස් ගල් කඩන්න හිටව මිනිස්සු දැන් ටික ඉස්සරහට දැන් නැවිලා. ඊළඟට ඒක තවත් ආයි 8 වෙනි දශකයට එනකොට පබ්බාරා පවංකාච හොඳටම නැවිලා කොන්ද නැවිලා. එතකොට තමයි අර හැරමිටිය ඕන වෙන්නේ. අපි හිටියොත් එච්චර කාලේ. එතකොට දැන් අර ඉස්තර හිටපු අර නෝනා කියපු මිස් කියපු ඔක්කොර දැන් උන් දෙක යන පටන් අරගෙන. දැන් මේ අපේ ආච්චි අම්මා උන් දෙය ওই විදිහට තමයි දැන් කතා කරන්නේ ওই තෙන් දෙනකොට. ඊළඟට මෝමූහා සයනා දස 9 වෙනි දශකයේ එනකොට මෝමූහයි. මෝමූහ කියලා කිව්වේ අපි දැන් කියනවා නම් අර ඕල්සයිමර්ස් වගේ හැදිලා කරන්න කියන જાති තේරෙන්නේ නැහැ මොනවත් නැහැ. මේ මුත්‍රා කරනවා ගේ ඇතුලේ හිතාගෙන වොෂ්රූම් එකේ කියලා. අපි බේරිලා එහෙම නැහැ ඔකෙන් ඈ. මේ කවුරුවත් මමවත් මේ ඔබ කවුරුවක්වත් එහෙම බේරිලා නැහැ. ඊළඟට තවත් හිටියොත් ගොරකැලෙල්ල වගේ. ඊළඟට තව ඊළඟ අවුරුදු 10 සයනා. ඉතින් කාටත් එපා වෙලා හිටියොත් ඉතින් කවුරු හරි හොඳයි. නැත්තම් ඕක තමයි මේකේ විදිහ. ඔක දකින්න කියලා කියනවා. ඔක බලන්න කියලා කියනවා. කල්පනා කරන්න කියලා. එතකොට ඔක්කොම අර සිවිච්ච අර දැන් ඔය කාලේ එනකොට අර අර මාදුලයි සෝවිතා හඳුර කියන අර ඉස්සර අර කණ්ණඩි වලින් බලාපුවා ලිප්ස්ටික් ගාපුවා කොණ්ඩේ කළු කරපුවා අර 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 වට එනකොට ඔවගේ ඒවා කොහෙවත් නැහැ ඒවා ඒවා කිසිම රුකුලක් නැහැ. ඒ කියන්නේ මේ මටත් එකයි අපි හිටියොත් එහෙම ඔය කාටත් ඉතින් ඕක කොහොමද අර අර පුංචි කාලේ බබා කියාපු එක්කෙනාට තමයි දැන් මේ අර බබා බේබි කියපු එක්කෙනාට තමයි දැන් මේ අර 8 9 වෙනකොට උන්ද කියලා කියන්නේ. ඉතින් ඔන්න ඔය ඒ තත්ත්වයට ආවේ මොකද්ද? මේකයි මේකේ අවශ්‍යතාව බලන්න. ඔය ආවේ කවුද? අර වෙනස් වෙන මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය. ඉතින් ඕක තැම්පත් වෙලා දකින්න. මේක නිශ්ශබ්දලා ඉඳගෙන එක එක ඒවා කල්පනා කරන වෙලාවේ මේක මෙහිමයි නේද කියලා බොහෝ මෙදහස් සිටින් දකිනවා. එතකොට ඒකේ පරමාර්ථය මොකද්ද? එහෙම වෙනකොට අර ලෝභ දෝෂ මෝහ එක්කහු කරන්නේ නැහැ. මේ සංසාරේ ගැට ගහන්න හදන්නේ නැහැ. සංසාරයට තව බැඳුම් හදාගෙන අරව මේවා වල්මත් වෙන්න අවශ්‍ය ಜಾති සම්පාදනය කරගන්නේ නැහැ. මේක දකිනකොට. මොකද මේක තමයි ස්වභාවය මේකයි මේක සත්‍යය. ඊළඟට පටික්කුල මනසිකාරය කියන එක ඒ කාටත් කවුරුත් දන්නවා. අපි භාවනා කරනකොට අත්ථීමස්මින් කායේ කේසා කියලා කියන මේ භාවනාව මේක අවශ්‍ය වෙන්නේ මේ මිනිස්යෝ තුල තියෙනවා මිනිස්යා තුල තියෙනවා ආවේගශීලී ස්වභාවයක් සහජයෙන්ම ලැබිච්ච. ඒ ආවේගශීලී බව බොහෝ වෙලාවට ඇති වෙලා තියෙන්නේ රාගේ ද්වේෂේ පදනම් කරගෙන. මම මේ එහෙම කිව්වහම තේරුම් ගන්න. එක්කෝ රාගය නිසා එහෙම නැත්නම් ද්වේෂය නිසා මේ ස්වභාවය ඇති වෙන්නේ. තමන්ව තේරුම් ගන්නේ නැති. අපේ ධර්මයට අනුව මේ ලෝකයේ ඉන්න සියලුම මිනිස්සුයෝ බෙදලා ඉන්නවා බෞද්ධ මනෝවිද්‍යාවේ හැටියට වර්ග 6කට. ඒ කියන්නේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඔක්කොම බෙදන්න පුළුවන් කොටස් 6කට. ඒකට කියනවා චරිත අනුව බෙදීම. ඒ කියන්නේ ඒක ශ්‍රද්ධා, බුද්ධි, ප්‍රඥා, නිසද්ධා, බුද්ධි, විතර්ක ওই විදිහට කියලා චරිත 6ක් තියෙනවා. අපි වෙන අවස්ථාවකදී විස්තර කතා කරමු. මේකෙන් එක චරිත කල විදිහක් තමයි මේ ඔය රාග චරිතය, ද්වේෂ චරිතය තියෙන්නේ එක ඒ අර හයෙන් දෙකක්. මේ භාවනාව මේ පටික්කුල මනසිකාරයත් ඊළඟට මලමිනියක් දිහා බලලා කරන සීවතික භාවනාවත් දෙකම වමනා වෙන්නේ මෙන්න මේ තමන්ගේ ස්වરૂපයේ තමන්ගේ සත්‍ය තත්ත්වයේ තේරුම් අරගෙන මෙන්න මේ රාග ద్వේෂ නැති කරගන්න නැති කරගන්න. එතකොට මේ පටික්කුල මනසිකාරය කියලා කියන්නේ අපි පටික්කුල කියන සිංහලෙන් කියන්නේ පිළිකුල් භාවනාව කියලා. පිළිකුල් කියලා කියන්නේ මේ අප්‍රිය කියන තේරුම නෙවෙයි. අප්‍රිය කියන එක අපි දැන් සාමාන්‍යයෙන් මම අපි දවලුත් කතා කළා. අපි විවාහාරයේදී පිළිකුල් කියලා කියන්නේ අප්‍රියයි කියන එකයි. නමුත් පිළිකුල් භාවනාවේ කියලා කියන්නේ මේ වචනේ හැදිලා තියෙන්නේ මෙහෙමයි. කූල කියලා කියන්නේ මේ අපි බෑන්ක් කියන මේ ඉවුරට. ගඟක ඉවුරටයි කූල කියලා කියන්නේ පාළිය. වතුරේ ස්වභාවය තමයි ඉවුරු දෙක අණුව පහළට ගලන එක. වතුරේ ස්වභාවය. ඒ වගේ තමයි අපි කල්පනා කරන්නෙත් මේ ලෝකයේ ස්වභාවය අනුව ලෝකයේත් එක්ක තමයි අපි කල්පනා කරන්නේ මේ දකින දේවල්, අහන දේවල්, අරව මේවා ගැන අපි කල්පනා කරන්නේ ඒකේ ගැඹුරු අර්ථය නෙවෙයි අපි කල්පනා කරන සාමාන්‍ය මතු පිටින් දකින. එතකොට ඒකට කියනවා අනුකූල කල්පනාව. පටිකූල කල්පනාවේදී මොකද්ද කරන්නේ? මේක විග්‍රහ කරලා බලනවා මේකේ සත්‍ය මොකද්ද? මේකේ ස්වභාවය මොකද්ද කියලා විස්තර කරලා බැලීමයි පටිකූල මානසිකාරයේදී කරන්නේ. ඒකෙදි ගන්නේ ශරීරය අරගත්තාම ශරීරය විග්‍රහ කරනවා. ශරීරයේ තියෙනවා මූලික වශයෙන් අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකෙන් අපිට තේජෝ කියන එකත් නැත්තම් රස්නේ සීතල ගතියක් ඊළඟට වායෝ කියන පිම්බෙන හැකිරණ ගතියත් අපිට ඇහැට පේන ඒවා නෙමෙයි. අපිට ඇහැට පේන්නේ වතුර දියර ගතියත් වතුර ගතියත් තද ගතියත් විතරයි. අන්න ශරීරය මේ භාවනා කරන එක්කෙනා ශරීරය විග්‍රහ කරනවා. තද ගතියට අයිති කොටස් 20ක් තියෙනවා. දියර ගතියට අයිති කොටස් 12ක් තියෙනවා. මේ කොටස් 12 ඒ කියන්නේ අපි හිතමුකෝ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මාංශං කියලා විදිහට භාවනා කරන එක්කෙනා මේ තද කොටස් 20 වෙන් කරගන්නවා. දියර කොටස් 12 වෙන් කරනවා. වෙන් කළා බලනවා මෙතන මම ඉන්නවද? මේ කොටස් 12 ඇතුලේ මම මේ හිතාගෙන ඉන්නවා මහ ලොකුවට මම කියලා. මේ කොටස් 12, මේ කොටස් 30, මේ 32 මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද? මම බොහොම ආසා කරන, ඇලුම් කරන, බැඳිලා ඉන්න ඒ කවුරු හරි කෙනෙක් මේ ඉන්නවා නම් මේ කොට මේ 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 වෙන් කරපු මේ ගොඩවල් වල මෙහෙම ඉන්නවාද? ඔහොම කියලා මේකේ පටිකූල, ඒ කියන්නේ අර අනුකූලතාව හොඳයි, ලස්සනයි, සුවයි, සුඛයි, සුභයි කියලා බලන්නේ නැතුව තමන්ගේ ශරීරය පදනම් කරගෙන මේ සියල්ල විග්‍රහ කරලා බලනවා. ඒක බලන්නේ ඒක ඒක අවශ්‍යතාව මොකටද? අර රාග, ద్వේෂ ඒවා නැති කරන්නයි. දැන් අපි හිතමු ද්වේෂය කියලා කියන්නේ තරහව. තරහ ඇති වුනහම ගහ ගන්න, බැන ගන්න, නොයෙකුත් වෛර ක්‍රෝධකම් කරන්න හිතෙනවා. එතකොට මේක දකින්න එක්කෙනා හිතනවා මේ තරහ වෙලා මේ තරහ යන්නේ මේ වගේ මේ තියෙන මෙන්න මේ වගේ මේ කොටස් ගොඩවල් 32කටයි. තව මේ දහන්න යන්නේත් ඒ වගේ කොටස් ගොඩවල් 32කටයි. කොහොම කියලා අර තරහ, වෛර, ක්‍රෝධ කිරීම සහ ඒවා ඒවා තහවුරු වෙන ස්වභාවය, ඒවා ඇති වෙන ස්වභාවය නැති කරන්නයි මේක දකින්නේ. ඊළඟට බොහෝ දුරට මේ මිනිස්සු මනුෂ්‍යයන් තුළ තියෙන, සත්වයන් තුළ තියෙන මේ රාගය කියලා කියන්නේ මේ රාගය කියලා කිව්වම හිතන්න එපා ඔය මේ මේක මේ ලිංගික රාගය මේ කියලා. නමුත් මේ රාගය කියලා කියන්නේ මේ සත්ව ප්‍රජාවගේ පැවැත්ම සඳහා සහජයෙන් ලැබිලා තියෙන දෙයක්. ඒක ඒ සහජයෙන් ලැබිලා තියෙන්නේ පවතින්නයි. එතකොට මේක නව මේ මේ පවතින එක නවත්තන්න ඒක බාධාවක්. අන්න ඒ පැවැත්ම නතර කරන්නට නම් යථා තත්ත්වය අවබෝධ කරගන්නට ඕනේ, අවබෝධ වෙන්නට ඕනේ, අවබෝධ කරන්නට ඕනේ. ඒ අවබෝධ කරන්නට අවස්ථාව හදා ගන්නටයි මේ පටික්කුල මනසකාරය තියෙන්නේ. ඊළඟට අනිත් එක මලමිනියක් පිළිබඳව අවස්ථා නමයකදී දකින ආකාරය. ඒකෙදි කරන්නේත් අද නම් ඉතින් ඒ භාවනාව කරන්න බැහැ. අද ලංකාවේ වගේ නම් භාවනා මධ්‍යස්ථාන වල ඇටසකිල්ලක් ඒ වෙනුවට තියෙනවා. ඒ වෙනුවට ඒකෙදි කරන්නේ සෝනක ඔය මලමිනියක් මලමිනී ගිහින් දාන තැනකට යන භාවනා කරන කෙනෙකුට පේන තියෙනවා මලමිනී අවස්ථා පළවෙනි දවසේ ගිහින් සෝනට දාව මලමිනී පළවෙනි දවසේ නිල් වෙලා ඉදිමිලා තියෙනවා. දෙවෙනි තුන්වෙනි දවසේ යනකොට සමහර විට ඒ මලමිනිය වෙන පුළුවන් විල මලමිනියක් හම්බ වෙනවා. ඒක පුපුරලා ඒකේ තියෙන නොයෙකුත් සැරව ඕජස් වෙ කෙරෙනවා. තුන්වෙනි දවසේ අතර ඊළඟ දවසේ යනකොට යාට පේනවා අරකම වෙන්න පුළුවන්, නැත්නම් වෙන එකක් වෙන්න පුළුවන්. එහෙන් මෙහෙන් සත්තු කාලා අරෙන් මෙහෙන් යට පෑදිලා ලේ මස් වැදලි අරෙන් මෙහෙ විසි මේ වෙලා තියෙනවා. මොහොම මොහොම ඒක දිහා බලාගෙන තමන් කල්පනා කරනවා යතහා ඉදං තතහායතං. මේ වගේ තමයි මමත්, මේ වගේ තමයි මමත්, මේ වගේ තමයි මමත්, මේ මම කියලා හිතාගෙන ඉන්න මේ පුද්ගලයාත් මෙහෙමයි කියලා තමන් අර භාව අරක අර මලමිනිය පිළිබඳව දකිමින් තමන්ට ඒක සංසන්දනය කරගන්නවා. තමන් සමග කම්පයා කරලා බලනවා මේ මම වගේම කතා කරපු, ඇවිදපු, මිනිස්සු එක්ක ආශ්‍රය කරපු, hina වෙච්ච, සමාජ සම්බන්ධකම් පවත්වපු, ධනවත් වෙලා හිටපු, එහෙම නැත්නම් දුප්පත් වෙලා හිටපු, එහෙම නැත්නම් මහා ගෞරව ලබාපු කෙනෙක් තමයි මේ මටත් මේකම තමයි වෙන්නේ, මටත් මේකම තමයි වෙන්නේ කියලා තමන් අරක දිහා බල්ලා දැකලා කල්පනා කරලා භාවනාවේ යෙදෙනවා. එතකොට මෙන්න මේ භාවනා 13ක් මෙතන තියෙනවා. ඒ භාවනා 13 අර ආනාපාන සතිය ඇරුණහම මේ භාවනා 13 මේ ටික ඔක්කොම එකට එකතු කරගත්තාම තමයි කායේ කායානුපස්සී විහෙරති කියලා කියන්නේ ශරීරය ශරීරී ක්‍රියාකාරීත්වය සහ ශරීරයේ ව්‍යුහය අනුව දකිමින් බලමින් වාසය කරනවා සිහිය දිනු කරනවා සතිය දිනු කරනවා. එතකොට සිහිය දිනු කරනවා කියලා කිව්වේ නිකම්ම නෙමෙයි. මේ තියෙන මේ ඒ තමන් දකින තමන් කරන තමන් ඉන්න ඉරියව්වේදී මෙතන මමත්වයෙන් මමත්වය අයින් කළා. මමත්වයෙන් තොරව මමත්වයක් නැතුව ඒ ඉරියව්ව පැවැත්වීම. ඉරියව්වේ සිටීම. එතකොට මම හිතනවා මේ පැය ඇතුළත ගොඩක් දේවල් විස්තර කරන්න තියෙනවා. අපි ඊළඟ ඊළඟ අවස්ථාවකදී කතා කරමු. දැන් මෙන්න මේ කරුණු ටික මට මේක මේ පැහැදිලි කරන්න උවමනා වෙන්නේ. මේ සතිපට්ඨාන භාවනාව කියන එක ඉතාම ප්‍රායෝගික භාවනාවක්. ඇවිදි මේ ඒකෙන් පුජ්‍යලයෝ පුළුවන් තරම් අර අර රත්තරන් හොඳම රත්තරන් බවට පත් කරන්න නැවත නැවතත් නැවත නැවතත් උණු කර කර උණු කර කර උණු කර කර උණු කර කර ඒක තියෙන සියලුම අපද්‍රව්‍ය අංශුන් ඔක්කොම අයින් කරනවා වගේ මේ භාවනාව මේ විදිහට කරනකොට අර ලෝභ දෝෂ මෝහ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඒකයි බුදුහාමුදුරුවෝ අප වෙලා කිව්වේ මේ භාවනාව තමයි ඒකායනෝ අයං මග්ගෝ. මේක තමයි කෙලින්ම හරි කෙලින්ම යන ඒකායන මාර්ගය. එක දිගට කිසිම පැකිලීමක් නැතුව බොහෝම ශීඝ්‍ර වේගයෙන් යන මාර්ගය. සත්තානං සුද්ධියා නිවන පිණිස යන මාර්ගය. එහෙම කියලා උන්වහන්සේ පැහැදිලි කරනවා. දවස් 7 ඉඳලා අවුරුදු 7 දක්වා කාලයක් මේක හරියට කරනවා නම් මේ හේදෙනවා නම් එයාට මේ සියලුම සංසාර දුකින් ඈතර වෙන්න පුළුවන් කියලා. ඉතින් අපි මම හිතන්නේ දැන් මේ ඇති අද උදේ ඉඳලා මේ මොහොත දක්වා අපි මේ මේ උතුම් ආධ්‍යාත්මික කටයුතු වල යෙදුණා. උදේ අපි සිල් සමාදන් වුණා. ඒ වගේම උදේ වරුවම අපි භාවනා කළා. භාවනා නියෝගීව කටයුතු කළා. හවස් වරුවේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී සම්බන්ධ වුණා. දැන් මේ සෙනවිරත්න මහත්මාත් මහත්මියත් දුවත් මූලික වෙලා මේ කරපු මල් පූජාව සහ මේ ධර්මානුශාසනයට අපි සම්බන්ධ වුණා. හැම දිනෙකම පින් එකක් පින් සිද්ධ කරගත්තා. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට සහ මේ ඇත්තන්ට අද දවසේ දවල් දානේ හිල් දානේ අපේ සමර වික්‍රම පවුලේ චන්ද්‍රකාන්තත් ප්‍රසන්තිත් ඒ දරුවොත් මුලලා සිද්ධ වුණා. ඉතින් මෙලෙසින් අපි මේ සිද්ධ කරගත්ත සියලුම කුසල් අපි පළමු කොටම මිය පරලෝකීය සියලුම දෙනාට අනුමෝදන් කරවමු. උදේ අමතක වුණා මේ ලොසන්ති නෝනාගේ ඥාතිවරයෙක් ඇත්තර මමත් හොඳටම දන්න මහත්මයෙක් ලංකාවේ නැති වුණා දැන් දවස් කීපයකට මගේ සති කීපයකට ඉස්සෙල්ලා. එතුමාත් ඇතුළු සියලුම දෙනාට ඒ වගේ මේ පන්සල පූජා කරපු ජයවර්ධන යුවල ඇතුළු අප නමින් මේ පරලෝකයේ ඔක්කොම දෙනා අපි සිහිපත් කළා. අමාලි විශාන් නමින් මිය පරලෝකීය සියලුම දෙනා සහිත කොයි කවුරු මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබට මතක් වෙන දන්න නොදන්න සියලුම දෙනා සිහිපත් කරගන්න. අපේ මව්පියෝ නෑදෑයෝ හිතවත්තු මේ සියලුම දෙනා මේ පින් ලබත්වා අනුමෝදන් වෙත්වා. සංසාරයෙන් සුවපත් වෙත්වා නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටත් රෝගාතුරව සිටින ඒ ලෝ මහත්මියට තවත් අප විසින් සෙත් ප්‍රතිවිතු ආශිර්වාද කළ යුතු යම් කෙනෙක් ඉන්නෝ නම් සියලුම දෙනාටත් විශේෂයෙන් විශාංගික යානන් අමාලිග දෙමෝපියන් නැතුව කොයි කාටත් තුනුරුවන්ගේ රැකවරණ ආශිර්වාදයේ වගේම සියලු දෙවියන්ගේ ආරක්ෂාවක් ලැබේවා දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා නිවන් සම්පත්තියෙන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරන දෙවියන්ට පින් දෙමු මෙත්තාවතා චනම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මෙත්තාවතා චනම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා මෙත්තාවතා චනම් හේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා. හැමදෙනාටම බොහොම පින් සිද්ධ වෙනවා. විශේෂයෙන් එකම පුංචි පුංචි මතක් කිරීම් ටික දෙකක් කරන්න තියෙනවා.
අනේ තමයි මේ